ගරු කෞසල්‍ය ආරිරත්න මන්ත්‍රී තුමීට විනාඩි 11ක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමනි, මගේ අතේ තියෙනවා මේ පොතක්. මම එක පටන් ගන්න කලින් අද දවසේ කියන්න කැමති අද අද දිනේ මේ පාර්ලිමේන්තුවේ අපේ මුද්‍රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ කටයුතුවල යෙදුණු MPP අමර කුමාර මහත්මයා හදිසියේ මියගොස් තිබෙනවා. රජය වෙනුවෙනුත් නියෝජ්‍ය අමාත්‍යවරියලේ සාමාත්‍යංශය වෙනුවෙනුත් මම එතුමාගේ පවුල ඇයට ශෝකය ප්‍රකාශ කරන්න කැමති මේ අවස්ථාවේ. මගේ අතේ තියෙනවා ගරු සභාපතිතුමනි, 2012 විශ්වවිද්‍යාලේ මම විශ්වවිද්‍යාලේ වැඩ කරන කාලේ අපි කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 2012 මමත් සම්බන්ධ වෙලා කරපු පර්යේෂණ පොතක්. මේ පොතේ පර්යේෂණ මෙහෙයුවේ නීතිඥ මෙලනි පලිහක්කාර. එහි අපි සඳහන් කරනවා මේ 2012 මේක අපි පබ්ලිෂ් කරන්නේ ඇත්තටම බන්ධනාගාරවල තියෙන තදබදය සහ කස්ටඩි කෙයා කරෙක්ෂන්, ඒ කියන්නේ රැකවරණය බලා ගැනීම ආරක්ෂාව සහ කරෙක්ෂන් මෙන් මේ විශෝධනය කියන එක සම්බන්ධයෙන් බන්ධනාගාරවල කාලාන්තරයක් තිස්සේ පැවති අඩුපාඩුව ගැන අපි විශේෂයෙන් කතා කරනවා 2012. 2012 මේකේ පිටුවේ පිටු අංක 79 අනුව මේකේ 2010 දත්ත තමයි මේක සඳහන් වෙන්නේ. ඒ කාලේ 11,000කට පමණ රඳවා තබන්න හැකියාව තිබුණු බන්ධනාගාරය ඇතුලේ ඒ කාලේ, දැන් මේ කියන්නේ අවුරුදු 10කට එහා පැත්තේ 14ක් විතර, 27,000ක් වෙනකොට රඳවලා තිබිලා තියෙනවා. ඒ වගේම අපි මේකේ සඳහන් කරනවා 1977 එවකට හිටපු කීර්තිමත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමකු වන JP දෙල්ගොඩ මැතිතුමාගේ විශෝධනය සඳහා බන්ධනාගාරගත කිරීම කියන වාර්තාව. මේක බන්ධනාගාර ශේෂ්ඨයේ වැඩ කරන බොහෝ අයට බොහෝ අය පරිහරණය කරන වාර්තාවක් දෙල්ගොඩ වාර්තාව. මේක ඇත්තටම 1977 එතුමා මේ ලංකාවේ සහ මේක ඇත්තටම අපිට මේ බන්ධනාගාර කිනක ලැබෙන යටත් විජිත ක්‍රමේ ප්‍රතිඵලයක් ලෙස මේ බන්ධනාගාර ක්‍රමේ තියෙන විශෝධන ක්‍රමේ තියෙන අඩුපාඩු සහ තදබදය ගැන විශේෂයෙන් කතා කරනවා. මම මේක අද ගෙනාවේ සභාපතිතුමනි පැහැදිලි කරන්න මේ බන්ධනාගාරවල තියෙන තදබදය සහ මේ විශෝධන ක්‍රමේ තියෙන අඩුපාඩු, මේකේ තියෙන පද්ධතිමය වෙනස්කම් ගැන මේ කතා කරන්න 1970 ගණන්වල කියන ඈත කාලයේ ඉඳලමයි. මං හිතන්නේ ජාත්‍යන්තරවත් ලෝකෙත් අපි මිෂෙල් ෆූකෝ වගේ අය කතා කරලා තියෙනවා යුරෝපයේ බන්ධනාගාර පද්ධතිය ගැන. මේ බන්ධනාගාර පද්ධතියම තුලම තියෙන බලය පිළිබඳ ප්‍රශ්නය සහ මේ රැඳවියන් රඳවා තබාගෙන ඔවුන් නැවත පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම පිළිබඳව තියෙන දැක්ම පිළිබඳව ලංකාවේ ලෝකෙත් දිගටම කතා කරලා තියෙනවා. එතකොට ලංකාව ගත්තොත් මේක මේ ගිය අවුරුද්ද ඇතුළත වැඩි වෙච්ච වැඩිවීමක් නෙමෙයි. අපි දන්නවා සාපේක්ෂ වැඩිවීමක් වුණා. මොකද බන්ධනාගාරවලට බන්ධනාගාර ගතවන්නන්, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය සහ අපරාධ වලට සම්බන්ධය වැඩිපුර අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සාපේක්ෂ වැඩිවීමක් ගිය අවුරුද්දේ වුණා. ඒ වගේම අපි බන්ධනාගාර වල පරේෂණ වල සහ පුහුණු කිරීම වල යෙදුටි සිටපු කෙනෙක් ලෙස මම දන්නවා දශකයකටත් වැඩි කාලයක් ඒ කාලේ බන්ධනාගාර වල ඇත්තටම සමහර නිලධාරීන් මේ ඇතුලේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහයෝගය දීපු අය හිටියා. මං කියන්නේ හැමෝම නෙමෙයි, සමහර අය. නමුත් ඒ වගේම බන්ධනාගාර ඇතුලේ දුරකථන භාවිතය, බන්ධනාගාර ඇතුලේ සිට එළියේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම වගේ කාර්යයන් සිදු වුණා. නමුත් මේවා සමාජයේ කතාබහට ආවේ නැහැ. මොකද ඒවා සාමාන්‍යකරණය වෙලා තිබුණේ ඒ තරමටම. නමුත් පසුගිය අවුරුදු එකමාර පුරාවටම වෙච්ච වෙනස තමයි මෙන්න මේ කියන බන්ධනාගාර ඇතුලේ තිබුණු යම් අපරාධ කල්ලිවල තිබුණු බලය අඩු වෙමින් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට යෙදීමට තියෙන හැකියාව අඩු කරමින් ඒ කටයුතු කිරීම නිසා තිබුණු යම්කිසි අසහනකාරී බව තිබුණු බව අපි පිළිගන්නට අවශ්‍යයි. එතකොට අපි බන්ධනාගාරවල තිබුණු රැඳවියන් සමා වෙන්න බන්ධනාගාර සහ අධිකරණ ශේෂ්ත්‍රයේම තිබුණු අඩුපාඩු සේවක හිඟය ගැන අපි කතා කර මට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කිව්වා මේ කට්ටි අඩුයි කියන එක එතුමත් පිළිගන්නවා. දෙදස් අපි බලයගන්න කොට මංහිතනය මේ අමාත්‍යංශයේම තිබුණ අනුමත පුරප්පාඩු හයදාස් විසි එකක් ඒකත් හදල තිබුණ දෙදස් දහතුනේ සංඛ්‍යාලයකනවලට අනුව දෙදස් විසි දෙකේ තමයි අවසාන වතාවට බඳවා ගැනීමක් කරල තිබුණ මේ කාලය ඇතුළතත් දෙදාහකට ආසන්න ප්‍රමාණයක් අපි බඳවාගෙන තිබුණ බන්ධනාගාරවලට පමණක් නෙමේ මේකට ආශ්‍රිතව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය මේ වගේ තව ආයතන රාශියක් බන්ධනාගාර හා සමගාමීව කටයුතු කරනවා. ඒ වගේම ඔබ දන්නවා සභාපතිතුමනි අපි දැන් අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරලා තියෙනවා මේකට සමගාමීව අධිකරණවල නඩු ඇහෙනවා අලුත් අධිකරණ හතක් පිහිටුවලා තියෙනවා ඒ සම්බන්ධයෙන්ුත් අපි දන්නවා එළියේ සමහර විට බයක් තියෙනවා කියලා ඒක සමානවම සභාපතිතුමනි නීති ප්‍රතිසංස්කරණ කීපයකුත් එන්න නියමිතයි මේ විෂ මද්‍රව්‍යවල දලබරට නඩු පැවරීම කියන වෙනස කරන්න මේක 2022 ඉඳලා තිබ්බ කරන්න අවශ්‍යයි කියලා තිබුණු නීති ප්‍රතිසංස්කරණයක් ඒ වගේම නිවාස අඩස්සිය පිළිබඳ නීතිය ඉදිරියට එන්න නියමිතයි ඒ වගේම ප්‍රජා විශෝධනයට කියන්නේ සුළු වැරදි සඳහා බන්ධනාගාරගත නොකොට ප්‍රජා විශෝධනයට 2025 අවුරුද්දේ අපි 16,000ක් යොමු කරලා තියෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් මම මෙතන සඳහන් කරන්න කැමතියි 2025 ජූනි මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ කමිටුවක් පත් කරා බන්ධනාගාරගත වෙලා සුළු වැරදි සඳහා හෝ ඒ කියන්නේ ප්‍රතිශෝධනයට එහෙම නැත්නම් විශෝධනයට පුනරුත්ථාපනයට ලක් වෙලා නමුත් එළියට යන්න බැරුව යම් ප්‍රමාණයක් ඉන්නවා පොදු සමාව කියන එක ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ අන්නේ ඒ සඳහායි එවැනි රැඳවියන් නැවත සමාජගත කිරීමට සුදුසු අය තෝරා නිශ්චිත ක්‍රමවේදයකට ඒ කියන්නේ මේකෙදි ලෝකයේ අනෙකුත් රටවල්වල ක්‍රියාත්මක කරන ආදර්ශයන් සලකා බලා අපේ රටේ තිබෙන තත්ත්වයන් සලකා බලා නිශ්චිත පැහැදිලි ක්‍රමවේදයකට පොදු සමාව බීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කමිටුවක් ගරු විශ්‍රාමික විනිසුරු එස්තුරේ රාජා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරා එහි මමත් සමාජිකාවක් අපි එහි අවසන් වාර්තාව පසුගිය මස 10 වෙනිදා අධිකරණයට බාර දීලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරේ සමගාමීව බන්ධනාගාර විශෝධනය කියන්නේ මේ රැඳවියකු රඳවා තබා ගැනීමෙන් ඔහු හෝ ඇය විශෝධනයට ලක්කොට නැවත සමාජගත කිරීම කියන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කියන ලොකු චිත්‍රය ඇතුලේ ඒ දැක්ම ඇතුලේ කරපු වැඩ. නමුත් ගරු සභාපතිතුමනි ඒකට අමතරව මම අර කලින් කියපු කාරණා වැඩිපුර අපරාධ සහ මද්‍රව්‍ය සඳහා රැඳවියන් රඳවා තබා ගැනීම වැඩි වෙනකොට තාවකාලිකවත් අපිට යම් පියවර ගන්න උනා. දැන් මේ විශ්වාස භංග යෝජනාවේ තියෙනවා මේ අපේ අධිකරණ ඇමතිතුමා නිසි පියවර අරගෙන නැහැ කියලා මේ රඳවියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන. මම ඒක නිසාම කීපයක් කියවන්නම් ගරු සභාපතිතුමනි අපි ගිය අවුරුද්ද තුල කරමින් සිටපු වැඩ. දැනටමත් සම්පූර්ණ කරන සහ අවසන් අධියරේ පවතින ව්‍යාපෘති පල්ලිකැලේ නවදුම්බර බන්ධනාගාරය, පල්ලන්සේන බන්ධනාගාරය, මහර බන්ධනාගාරය කියන ඒවායේ නව ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ඒ වගේම වැලිකඩ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය කළමනාකරණය කිරීමට තාවකාලික ඉදිකිරීම් කර තිබෙනවා. ඒ වගේම වැලිසර නාවුක හමුදා කඳවුර තුළ අධිආරක්ෂිත සිරකුටි සහිත බන්ධනාගාරයක් ස්ථාපනය කළ තියෙනවා. දැනට ඒ වගේම ක්‍රියාත්මක වෙලා 2026 සහ 2028 අතර නියමිත අවසන් වීමට නියමිත ව්‍යාපෘති ටිකක් තියෙනවා. පල්ලිකැලේ බන්ධනාගාරයේ, වටවැක බන්ධනාගාරයේ, කළුතර බන්ධනාගාරයේ කියන තුනේම මේ ගොඩනැගිලි ඉදි කරමින් පවතිනවා. ඒ වගේම තාවකාලිකව අපිට මේ පසුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධිය නිසා රැඳවියන් යම් ආයතනවලට තාවකාලිකව අනුයුක්ත කරන්න උනා. ඒ සඳහා මහමෝදර සහ බෝගම්බර පැරණි බන්ධනාගාරය යොමු කරලා තියෙනවා. ඒ වගේම කුරුවිට බන්ධනාගාරයේ යම් යටිතල පහසුකම් වර්ධනයක් රුපියල් මිලියන 288ක් යොදවලා කරලා තියෙනවා. ඒ වගේම 2027 සිට අපි බලාපොරොත්තු වෙනවා වාරියපොළ බන්ධනාගාරය පුළුල් කරන්න, මාතර බන්ධනාගාරය නැවත ස්ථාපනය කිරීමේ වැඩස් කරන්න. ඒ වගේම වටරැක රිමාන්ඩ් බන්ධනාගාරයේ දෙවැනි අධියර සහ එහි වටරැක අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතු සැලසුම් නිර්මාණය කිරීමෙන් තියෙනවා. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමීට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ හොරණ මිල්ලාය ප්‍රදේශයේ වඩා හොඳ පහසුකම් සහිත ඇත්තටම විශෝධනයට යොමු කළ හැකි හොඳ පරිසරයක් සහිත තැනකට ගෙනියන්න අපි බලාපොරොත්තු කරනවා. ඒ වගේම ආරක්ෂාව තහවුරු කරගන්න මිලදී ගැනීම කරලා තියෙනවා. කාර්ය මණ්ඩල පහසුකම් වැඩි දියුණු කරලා තියෙනවා. ඒ රැඳවියන්ගේ ප්‍රවාහනයට බස් රථ 40ක් අරගෙන තියෙනවා. ඒ වගේම පරිවාස දරුවන් ප්‍රවාහනය කරන්න කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් වෙනමම වෑන් රථ 10ක් අරගෙන දුන්න සියලු පළාත්වලට. ඒ වගේම බැරැක්ක සනීපාරක්ෂක පද්ධතිය වැඩි දියුණු කළ තියෙනවා මිලියන 150ක් යොදවලා. ඒ වගේම බන්ධනාගාර 12ක හදිසි ප්‍රතිකාරයක ETU ස්ථාපනය කළ තියෙනවා. ලක්ෂ 300ක් වැය කළා සිර රැඳවි පුනරුත්ථාපන වැඩසටහන් නව අලුත්යෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම කර්මාන්තාංශය ශක්තිමත් කරන්න උපකරණ අරගෙන තියෙනවා. මම මේ ටික කිව්වේ ගරු සභාපතිතුමනි, දැන් මේ විශ්වාස භංගයේ තියෙන්නේ අපේ අධිකරණ ඇමතිතුමා නිසි පියවර අරගෙන නැහැ කියලා තර්කයක් ගෙනාපු නිසා. මං හිතන්නේ පසුගිය අවුරුදු එකහමාරට නිසි පියවර කියන එකට ඕනෑවටත් වඩා මං හිතන්නේ ඇති තරම් කැපිටල්, ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් යොදවමින් මේ බන්ධනාගාර පද්ධතිය ශක්තිමත් කරන්න කටයුතු කළ තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපි නීති පද්ධතිය ශක්තිමත් කිරීමත්, නීති ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන කිරීමත් වැඩසටහන් කළා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ තර්කය අදාළ වෙන්නේ නැති තර්කයක්. ඒ වගේම මම පැහැදිලිව කියන්න ඕන, අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි වැඩිපුර බන්ධනාගාර හදලා වැඩිපුර රැඳවියන් එතෙන්ට දාන එක නෙමෙයි, පුනරුත්ථාපනය කරමින් ඔවුන් නිසි සමාජයේ සංවර්ධනයට දායක කරගන්න. ඒ සඳහා තමයි ඇත්තටම අධිකරණ ක්‍රියාවලිය හරහා නොගොසින් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන අයට ස්වයං පුනරුත්ථාපන
ක්‍රියාවලිය
අවසන් කරන්නම් සභාපතිතුමනි, ස්වයං පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු වෙන්න අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ නිසා මම මේ විශ්වාසය භංග ගෙනාපු ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමන්ට කියන කැමැති, විශ්වාසය භංග වෙලා තියෙන්නේ අපේ අධිකරණ ඇමතිතුමාගේ නෙමෙයි. ඊයේ අර ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ ඡායාරූප දැක්කනම් විශ්වාසය භංග වෙලා තියෙන්නේ අන්න ඒ විපක්ෂයේ කියන එකත් මම මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.